ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පේරාදෙණියේ පොඩිමණිකේ මහත්මියතුළු පවුලේ සමදෙනා විසින්. සුජීවත්ව විසෙන ඥාති හිතමිතුරු පිරිසවන මෙම උතුම් ධර්මදානයේ ජනිතවන මහා පුණ්‍ය ශක්තියෙන් කොට්ටාවේ වයලට් මහත්මිය සහ පියන්ති මහත්මිය ඇතුළු පවුලේ සැමටත්, පානදුරේ නාලනී මහත්මිය ඇතුළු පවුලේ සැමටත්, බොරලන්දේ අනුලාවතී මහත්මිය ඇතුළු පවුලේ සැමටත් මේ ධර්ම දහනමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති ගම්භීර වූ ඒ ශ්‍රී සද්ධර්මය දෛකත්වය දරූ අය වෙත දේශනා කර මැනවින් පැහැදිලි කර දෙන්නා වූ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත් අතීත වර්තමාන අනාගත තුන් කාලයේහිම දෛකත්වය දරූ අයහට පිහිටවන්නා වූ සීලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් පතන්නා වූ බෝධයකින් නිර්වාණාව බෝධය සාක්ෂාත් වීම සඳහා මෙම ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ අයගේ ආරක්ෂාව සලසන්නා වූ සීලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සක් දෙවිඳු ඇතුළු සීලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු මීළඟ බුද්ධ ශාසනය පහළ වීමට නිමිත සීලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, මේ ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවණය කරන්නා වූ සීලුම දෙවි දේවතාවන් වහන්සේලාටත්, සීලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත්, සතර මහා බ්‍රහ්මයින් ඇතුළු සීලුම සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මයින්ටත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිසවන මේ උතුම් ධර්ම දානයෙන් ජනිතවන කුසල් බලයෙන් දායකත්වයේ දරූ අය නමින් පරලොව සපත් සීලුම දෙනාටත් පින් බලාපොරොත්තු වන්නා වූ සීලුම දෙනාටත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. සියලු දෙනාට නිවන් දක්නා ඥාති දක්වා ෂණ සම්පත්තිය සැලසේවා. අවිද්‍යාව සහ ආශ්‍රව ධර්ම සිඳලීමටත්, වඩමින් යන්නා වූ නිවන් මාර්ගය ඉක්මන් වීමටත් සෑම දෙනාටම මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා. සිත් සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් හැම දිනාම අදත් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බොහොම දුරබැහැර ඉඳලා පැමිණිලා පේරාදෙණියේ පදිංචි පොඩිමැණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් අනිකුත් සියලු දෙනා එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. මෙතනට සුළු පිරිසක් සම්බන්ධ වුණත් ලංකාවේ විශාල පිරිසක් අද මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒක මේ පින්තුන්ලාට විශාල ලාභයක්. ලෝකේ ධර්මය දෙන එක තරම් වටිනා දෙයක් නෑ තවත්. ලෝකේ දිය යුතු කරුණාවන්තම මෛත්‍රී සහගතම දේ විදියට ලෝකේ සලකන්නේ මව් කිරි දෙන එක. අම්මා කෙනෙක් දරුවාට කිරි දෙන එක ඇතුලේ ලේ ධාතුව කිරට හැරෙන්නේ ඒ අම්මාගේ ඇතුලේ තියෙන මෛත්‍රියේ ප්‍රබලකමට, කරුණාවේ ප්‍රබලකමට, සෙනෙහසේ බලවත්කමට තමයි අම්මා කෙනෙක්ගේ ලේ ධාතුව කිරි බවට හැරෙන්නේ. එතකොට ඉබඳු මහ විශාල කරුණාවක් අම්මා කෙනෙක්ගේ හදවත තුල පවතිනවා. එනිසා ලෝකේ, සාමාන්‍ය ලෝකේ, ලෝකයාට දෙන්න පුළුවන් හොඳම දේ විදියට සලකන්නේ මව් කිරි. අම්මා කෙනෙක්ගේ ක්ෂීරය කියලා කියන්නේ කරුණාවන්තේ, කරුණාවන්ත භවයේ ධාරාවයි. හැබැයි ඒ ලෝකේ එහෙම කතා කළාට මේ බුද්ධ ශාසනයක් ඉස්සරහා අපි කතා කළ යුතුවන්නේ ඊට වඩා බොහොම ගැඹුරින්. ඒ තමයි අම්මා කෙනෙක් දරුවෙකුට දෙන දෙයට වඩා ශ්‍රේෂ්ඨ දේ තමයි ලෝකයට ධර්මයේ දෙන එක. ලෝකයට ධර්මයේ දෙනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක්. හේතුව අම්මා කෙනෙක් කිරි දුන්නාම දරුවගේ ඇඟ හැදෙන්නේ. දරුවගේ කායිකව නිරෝගීකම, කායිකව දියුණුව දරුවා තුළ වැඩෙන්න ගන්නවා. හැබැයි පින්වත්නි, ලෝකයට ධර්මයේ දුන්නාම ඒ අයගේ හිත කෙලෙස් වලින් අයින් වෙලා හිත හැදෙන්න ගන්නවා. ලෝකේ ඇඟ හදා ගන්නවට වඩා ශ්‍රේෂ්ඨ දේ හිත හදා ගැනීම නිසා අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කෘත්‍යයට වඩා ලෝකයාට ධර්මයේ දීලා ඇතුළාන්තයේ සුවපත් කරගන්න යම් උපකාරයක් කරනවාද, ඒ උපකාරේ ස්වල්ප දෙයක් නෙමේ, මහ විශාල දෙයක්. එනිසා මේ පින්තුන් මේ සිද්ධ කරන දාණය, පේරාදෙණිය ඉඳලා ඇවිල්ලා කරන මේ සුවිශේෂ දාණය පින්වත්නි, ලෝකයක් ඇතුළාන්තයේ නිවා ගන්නවා. විශාල පිරිසක් අභ්‍යන්තරය සුවපත් කරගන්නවා. ඒ අභ්‍යන්තරික සුවපත් බව ලෝකයාට නැතුව තමයි අමාරු වැටිලා ඉන්නේ. ඒ නිසා ලෝකයක් සුවපත් කරන්න තමයි මේ ධර්මය අපි දෙන්නේ. මොකද මේ පවතින තත්ත්වයේ නිමේෂයකින් කන පිට හැරෙනවා. අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියට නිමේෂයකින් මේ தત્ත්වය සම්පූර්ණයෙන් කන පිට හැරෙනවා. දැන් ඊයේ ඊටාම අනුවේදනීය සිද්ධියක් වාර්තා වුණා. ඒ තමයි මගින් 250කට විතර කිට්ටුව පිරිසක් හිටපු ගුවන් යානයක් කඩා වැටුණා. එතකොට ඒ ගුවන් යානේ කඩා වැටුනේ තප්පර 30ක විතර කාලයකින්. ගුවන් ගත වෙලා තප්පර 30ක විතර කාලයකින් තමයි කඩාගෙන වැටුනේ. සාමාන්‍ය ගුවන් යානයක් අඩි 35000ක් විතර උඩින් යනවා. 35000ක් විතර උඩින් යනවා. ඒ කාලේ ගුවන් යාන අඩි 10000ක් විතර උඩින් තමයි ගියේ. දැන් එහෙම නැහැ. දැන් අඩි 35000ක් විතර උඩින් යන්නේ. ඉතින් අඩි 35000ක් විතර උඩින් යන්නේ, එහෙම උඩින් යනකොට ඉන්ධන දහනේ වෙනවා අඩුයි. ඉතින් අඩි 35000ක් විතර උඩින් ධාවනය වෙන ගුවන් යාන එහෙම 35000න් විතරක් නෙමෙයි 29000 උත් සමාරය යනවා. ඉතින් ඒ එක එක ගුවන් යානාවල ස්වභාවය අනුව විවිධ පරාස. නමුත් ඊයේ ලෝකේ ඉතාම දියුණු ගුවන් යානය. සාමාන්‍යයෙන් ලෝකේ එහෙම ගුවන් යාන එහෙම අනතුරක් වාර්තා වුණු පළවෙනි වතාව කියනවා. ඉතින් ඒ බඳු ගුවන් යානයකට ගුවන් ගත වෙලා තප්පර 30ක වගේ පොඩි කාලයකින් කොහොමද උඩු යටිකුරු වෙච්ච විදිය. ඉතින් ඒගොල්ලෝ කවදාවත් හිතුවද ගුවන් යානයට ගොඩ වෙලා ගමන ආරම්භ කරනකොට ගුවන් යානයේ ගොඩ වෙලා ගමන ආරම්භ කරනකොට මේ තප්පර 30කින් අපේ අවසාන අපේ අවසාන තප්පර කීපෙනි මේ ගෙවෙන්නේ කියලා කාටවත් තිබ්බේ නෑ බලාපොරොත්තුවක්. ඉතින් තප්පර 30ක් වගේ පොඩි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ ජීවිතේ උඩු යටි කුරු වුණා. බලාපොරොත්තු ඔක්කොම සුණු විසුණු වුණා. අපේක්ෂා ඔක්කොම කඩාගෙන වැටුණා. ජීවිතේ අහිමි වුණා. මේ ලෝකේ වටිනාකම් දුන්නු සියලු දේවල් වලට තප්පර 30ක වගේ පොඩි කාලෙකින් තිත තියන්න වුණා. කවුද එහෙම ජීවිතේ අපේක්ෂා තියාගෙන ඉන්නේ? පින්වත් නියෙන් නිසා මේ ජීවිතේ අපිට ඒවා දකිද්දී අපිට මරණ බය දැනෙන්න ඕන. ඒවා දකිද්දී අපි මරණ බය දකින්න ඕන. මරණේ බිහිසුණු බව මේ පින්නතුන්ලා තේරුම් ගන්න ඕනේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මරණ බය දකින්නේ මොකටද? ඒ මරණ බය දකින්න දකින්න තමයි පිළිවෙත් පුරන්ට හිතෙන්නේ. නැත්තම් පිළිවෙත් පුරන්ට හිතෙන්නේ මේ ලෝකයේ මායාවක් කියලා හිතන්නේ නැතුව ඒ මායාකාරී ලෝකේ යථාර්ථයක් කියලා හිතාගෙන අපි දුවන ගමන වෙනස් වෙන්නේ මරණ බය දැනෙනකොට. මරණ බය දැනෙනකොට දැන් ඒ ඊයේ කඩා වැටිච්ච ගුවන් යානේ ලෝකේ දියුණුම ගුවන් යානය. සාමාන්‍ය ගුවන් යාන වර්ග 15ක ඉස්සත් තියෙනවා. එතකොට ඒකේ දියුණුම සාමාන්‍යයෙන් අනතුරක් වෙන්න සම්භාවිතාවය බොහොම අඩු ගුවන් යානයක් ඒක. එතකොට දැන් ඒ ගුවන් නියමුවරයා පාලක මැදිරියෙන් මේ අනතුරකට සේයාව කියලා එහෙම් පණිවිඩ එනකොට වැටිලා ඉවරයි. ඒ කියන්නේ මෙහෙම අවදානමක් තියෙන්නේ කියලා කියන කියලා එහෙම් පණිවිඩ එනකොට වැටිලා ඉවරයි. එතකොට එයා කියනවා පණිවිඩේ කිව්වට එහුම්කන් දුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතකොට වැටිලා ඉවරයි. අනික තප්පර කීපයකින් අළු වෙලා ගියා. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ටොන් ගාණක් මේ ඉන්ධන ගෙනියනවා. මොකද ඒ ගුවන් යානි ගුවන් ගත වුණේ සාමාන්‍යයෙන් පැය 9ක විතර ගුවන් ගමනක්. ඒතර පැය 9ක ගුවන් ගමනකට ඉන්ධන ගෙනියනවා. ඒතර පැය 9කට විතර මම ওই ගුවන් යානගෙන ගොඩාක් තොරතුරු දන්නවා. ගුවන් යානයක් පැය 9කට විතර ගුවන් යානයක ඉන්ධන ගෙනියනවා නම් සාමාන්‍යයෙන් පින්වත් නී ඒකේ තියෙන්න ඕන ටොන් සාමාන්‍යයෙන් ටොන් 90ක් 100ක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් පැය 5ක විතර ගුවන් ගමනකට ටොන් 50ක විතර ඉන්ධන අරන් යනවා. එතකොට පැය 9ක 10ක ගමනකට විශාල ප්‍රමාණයක් ඉන්ධන. එතකොට වැටිච්ච ගමන් ගිනි ගත්තා. එතකොට මොකද මේක ඒක බලන්න පින්වත්නි මේ ජීවිතේ එවයින් අපි දකින්න ඕන ඒවා අපි ජීවිතේ පාඩමක් කරගන්න ඕන. ඇයි අපි පාඩමක් කරගන්න ඕන? පින්වත්නි අපි පාඩමක් කරගන්න ඕන මේ මරණ බය දැනෙන්නකොට තමයි අපිට පිළිවෙත් පුරන්න හිතෙන්නේ. ඒවයින් අපි දකින්න ඕන අපේ තප්පර 30කින් සම්පූර්ණින් ලෝකේ කනපිට හැරවිච්ච බිහිසුණු අනතුරක් අපි කමටහනක් කරගන්න ඕන. ඒ කමඨාණක් කරගෙන මෙබඳු ජීවිතයක් නම් අපට තියෙන්නේ. ඒ ජීවිතය ඇතුලේ මරණය කියන සංසිද්ධියට තාක්ෂණික ලෝකයට මොනවද කරන්න පුළුවන්? මුකුත් කරන්න බෑ. පින්වත්නි ඒ අයට ගුවන් යානයට ගොඩ වෙලා ගමන ආරම්භ කරනකොට මේ මගේ අවසාන මිනිත්තු භාගයකින් මට මරණය උදා වෙනවා කියලා කාටවත් අදහසක් තිබුණේ නෑ. එහෙනම් අපට තේරෙනවා මේ ලෝකය නිශ්චිත නැහැ, අවිනිශ්චිතයි. එබඳු අවිනිශ්චිත ලෝකයක අපේ බලාපොරොත්තු බර වැඩි පින්වත්නි. අපේ බලාපොරොත්තු බර වැඩි. ඒ අවිනිශ්චිත බව පිළිබඳ අපේක්ෂාව තමයි අපිව සැහැල්ලු කරන්නේ. ලෝකේ හැම වෙලාවකම අවිනිශ්චිත බව දකින්න දකින්නයි සැහැල්ලු වෙන්නේ. නමුත් අපි අපේ ජීවිතය ඇතුලේ අනපේක්ෂිත බව අවිනිශ්චිත බව නෙමේ දකින්නේ, නිශ්චිත බව. කොහොමද නිශ්චිත බව දකින්නේ? මම ඉන්නවා, මගේ දරුවොත් ඉන්නවා, මගේ කියලා මට ඉන්නවා පිටිසක්, මගේ කියලා දේවල් ටිකක් තියෙනවා, මට ඒ ඇති. මං වෙනුවෙන් කියලා මගේ කියලා මට කියලා දේවල් පුද්ගලියෝ ටිකක් ඉන්නවා. මමත් ඉන්නවා. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට කියලා දේවලුත් තියෙන මට්ටමින් ලෝකය කියවන හැම වෙලාවකම යා නිශ්චිත අර්ථයක් ඇතුලේ ඉන්නේ. අයියාට මාවත් පේනවා, මගේ කියන අයත් පේනවා, මගේ කියන දේවලුත් පේනවා. මමත් පේනවා නම්, මගේ කියන අයත් පේනවා නම්, මගේ කියලා ගන්න පුළුවන් දේවලුත් ඔයාලගේ හිතට පේනවා නම්, ඒ පේන එක ඇතුලේ ඔබට නිශ්චිත බවක් තියෙනවා ඔබේ ඇතුළේ. ඒ නිශ්චිත බවත් එක්ක තමයි ඔය පිනතුන්ලාගේ ජීවිතේ ගෙවෙන්නේ. නමුත් ජීවිතේ නිශ්චිත වශයෙන් දකින්න කෙනාට තියෙන පීඩාව අවිනිශ්චිත බව දකින්න කෙනාට නැහැ. ඒ නිසා අපි ලෝකේ අවිනිශ්චිතවයි දකින්න ඕන. ලෝකේ අවිනිශ්චිත බවයි අපි පිළිගන්න ඕන. ලෝකේ උඩු යටි කුරු වෙන බවයි අපි ලෝකේ පිළිගන්න ඕන. එතකොට තමයි පිළිවෙත් පුරන්න හිතෙන්නේ. ඇයි ලෝකේ අවිනිශ්චිත බව දකින්න දකින්න යාට මරණය කියන සංසිද්ධිය මනසට ගොඩ නැගෙනවා. ඒ මරණය කියන සංසිද්ධිය ගොඩ නැගෙනකොට යා හැම වෙලාවකම උත්සාහ කරන්නේ බඹසර දියුණු කරන්න, පිළිවෙත් පුරන්න. ඒ පිළිවෙත් පුරන එක ඇතුලේ විතරයි රැකවරණේ තියෙන්නේ කියලා එයා දන්නවා. එයාට ඒක තේරෙනවා. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනේ ලස්සන තැනක්. ඇයි මේ බුද්ධ ශාසනේ ඉච්චර ලස්සන? අවිනිශ්චිත ලෝකයක අපිව සතුටටපත් කරනවා ධර්මය. එතකොට ධර්මයක් නැති තැන මොකද්ද වෙන්නේ? අවිනිශ්චිත ලෝකයක නිශ්චිත බවකින් එයා මනස තුල පනවාගෙන නිශ්චිතයයි ලෝකේ සලකාගෙන එයා දුවනවා. දුවන අතර ලෝකේ කඩා වැටෙනවා. කඩා වැටෙනකොට සෝසුසුම් ඉතුරු වෙනවා, කඳුළු ඉතුරු වෙනවා, හඬා වැටීම් ඉතුරු වෙනවා, වැළපීම් ඉතුරු වෙනවා, අහිමි වීම ඉස්සරහා පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා. ලෝකේ ප්‍රියමනාප වශයෙන් එයා ග්‍රහණය කර ගන්නවා. ප්‍රියමනාප ලෝකයක් කවද්ද පින්වත්නි අපව සතුටු කරලා තියෙන්නේ? හොඳට බලන්න මේවා. ප්‍රියමනාප වශයෙන් පිළිගත්ත ලෝකයක් හැමදාමත් උරුම කළේ දුක. ප්‍රියමනාප වශයෙන් පිළිගත්ත ලෝකයක් හැමදාමත් අපට අත්පත් කරලා දුන්නේ දුක පින්නොත්. ප්‍රියමනාප ලෝකයක් අපිට කවදාවත් අපිව සැනසුවේ නෑ. ඒක බරක් අපිට. හොඳට බලන්න, ප්‍රියමනාප වශයෙන් පිළිගත් ඔබේ බිරිඳ ඔබට බරක් නෙමෙයිද? කෝ ඔබේ ස්වාධීනත්තේ? ඔබට ස්වාධීනවද ඉන්න පුළුවන්ද වාඩි වෙලා? බෑ. ඇයි? ප්‍රියමනාප වශයෙන් පිළිගත් බිරිඳව මතක් වෙලා එයා වෙනුවෙන් යුතුයකම් ටික මතක් වෙලා එයා වෙනුවෙන් වැඩ කරන්න මතක් වෙලා එයාව අතහැරලා තනියෙන් හුදෙකලාවේ වෙන්ව වාසය කරන්න හිත දෙන්නේ නැහැ. ප්‍රියමනාපෝ පිළිගත් ස්වාමියා බරක් නෙමෙයිද? බරක් පින්වත්නි. ප්‍රියමනාප ස්වාමියා ගැන හොයන්න වෙනවා, බලන්න වෙනවා. එයාව අතෑරලා ඕගොල්ලන්ට ස්වෛරී ජීවිතයක් කියලා එකක් නැහැ. ප්‍රියමනාප වශයෙන් පිළිගත්ත දරුවෝ ඔබට හිතනවා අනේ මගේ දරුවෝ ටික දැක්කම මට සතුටුයි කියලා. නෑ පින්වත්නි, දරුවෝ කියන්නේ කඳුල උපද්දවන සාධකයක්. දරුවෝ නිසා මිනිස්සු අඬනවා, වැළපෙනවා, සෝසුසුම් හෙලනවා. ඉතින් මේක දුකක් පින්වත්නි. ඒ නිසා ප්‍රියමනාප වශයෙන් පිළිගත්තේ නැත්තම් තණ්හා උපදින්නේ. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එමයි බුද්ධ ශාසනේ තියෙන්නේ. යමික් යං ලෝකේ පිය රූපං සාත රූපං, යමක් ඔබ ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගත්තාද? යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ප්‍රියමනාප ලෝකයේ කෙරෙහි තණ්හාව සිතේ පැන නගිනවා කියන එක විද්‍යාමාන වෙන දෙයක්මයි, විද්‍යාමාන වෙනවමයි. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ලෝකේ ප්‍රිය මඳුර වශයෙන් පිළිගත්තේ නැත්තම් එත්ත නිවිසමානා නිවිසති, තණ්හාව නිරුද්ධ වෙනවා. ඒ හිතේ තණ්හාව රැඳින්නේ. එහෙනම් ලෝකේ තණ්හාව අයින් කරන්න නම් අපි අයින් කරන්න ඕන මොකද්ද? ප්‍රියමනාප බවයි. සිතින් පිළිගන්න ප්‍රියයි මනාපයි කියන බවයි. ඒතොර ප්‍රියමනාප බව වැටහෙන්නේ මොකක් නිසාද? විතර්ක නිසා. ප්‍රියමනාප වශයෙන් ඔබට ලෝකේ වැටහෙන්නේ මොකක් නිසාද පින්වත්නි? විතර්ක නිසා. ඒ නිසා මදුපිණ්ඩික කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ මදුපිණ්ඩික සූත්‍රයේදී බුද්ධ ශාසනය පැහැදිලි කළ ලස්සන දෙයක් මොකද්ද? යං වේදේති තං සංජානාති. යම් කෙනෙක් තුල ප්‍රියමනාප බව ඇසුරු කරගෙන වින්දනයක් හටගත්තාද, ප්‍රියමනාප බව පදනම් කරගෙන වින්දනයක් හටගත්තාද, යං වේදේති තං සංජානාති, එයා තුල වින්දනයක් හටගන්නකොට ඒ වින්දනේ ගෙනාපු ලෝකය ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් අඳුනා ගන්නවා සිත. වින්දනේ ඇති වෙච්ච තැන අඳුන ගන්නවා. අඳුන ගන්න අඳුන ගන්න දේවල් අපි විඳිනවා. ඔක තමයි අපේ ජීවිතේ. මොකද්ද? යං වේදේති තං සංජානාති. යං වේදේති තං සංජානාති. යමෙක් විඳිනවාද ඒ විඳින දේ අඳුන ගන්නේ. යමක් අඳුනා ගන්නවාද ඒ අඳුනාගත් දේ ආ විඳින්නේ. යං වේදේති තං සංජානාති. වින්දනය ඇති වුණාද සිත තුල, ඒ වින්දනේ යගේ සිතින් අඳුන ගන්නවා. ඒ වින්දනේ යගේ සිතින් අඳුන ගන්නවා. ඒ වින්දනේ ගෙනාවේ කුමක්ද කියලාත් අඳුන ගන්නවා සිතින්. ඒ අඳුනගත් අඳුනගත් දේවල් අඳුන ගන්න විදියට නැවත වින්දනේ ගේනවා. පුරුෂේකුට ස්ත්‍රියක් කියලා අඳුන ගන්නකොට ස්ත්‍රිය වින්දනේ ගේනවා. ස්ත්‍රියගේ රූපය, ස්ත්‍රියගේ කටහඬ, ස්ත්‍රියගේ ඇස් දෙක, ස්ත්‍රියගේ අංගපසංග පුරුෂයාට වින්දනේ ගේනවා. හැබැයි ආ ස්ත්‍රියක් කියලා අඳුන ගන්න ඕන. එතකොට ස්ත්‍රියක් කියලා අඳුන ගන්න බැරි මට්ටමට යාගේ මනස අවුල් වෙලා නම් එයාට ඒ රූපය ආස්වාදයේ ගෙන්නේ නැහැ. අඳුන ගන්න බැරි මට්ටමට මොකක් හරි මානසික ව්‍යාධියකටපත් වෙනවා කියලා හිතන්න. එතකොට එයාට අර විදියට වින්දනේ ඉන්නේ නැහැ. දැන් අම්මා ඉන්නවා. අම්මගේ මනස අවුල් වෙනවා. දරුවව අඳුන ගන්න බැහැ. අම්මගේ මනස අවුල් වුණොත් දරුවව අඳුන ගන්න බෑ. ඥාතීන් අඳුන ගන්න බෑ. හැමෝටම බනිනවා, දොස් කියනවා, දුවන්න හදනවා. එතකොට වෛද්‍ය රෝහල් වල හිම ගැට ගහලා ඉන්නේ සමහර ලෙඩ. ගැට ගහලා ඉන්නේ. ඇයි? එයාගේ මනස අවුල් වෙලා අඳුන ගන්න බෑ කවුරු. ප්‍රතිචාර දක්වන විදිය අඳුනගෙන නැහැ. ඒකයි එයා දුවන්න කොණ්ඩේ කඩා දාගෙන ඇඳුම් ඉරාගෙන දුවන්නේ, දඟලන්නේ, කෑ ගහන්නේ අවුල් වෙලා. එහෙම අවුල් වුණාම අඳුන ගන්න බෑ. මේ අඳුන ගන්න බැරි නිසාම අඳුනගන්නේ නැතිකම නිසා ඒ විදියට වින්දනේ ගින්නේ නැහැ. මගේ දරුවා කියලා අඳුන ගත්තාම ඒ අම්මට සුඛාස්වාදයක් ඇති වුණාට අඳුන ගන්න විදිය අවුල් වෙලා නම් ඒ අම්මට සුඛාස්වාදේ ගින්නේ නැහැ. ඒ දරුවා දැක්කත් සුඛාස්වාදේ ඉන්නේ. එහෙනම් ලෝකේ විඳින විඳිනේවා අඳුන ගන්නවා. අඳුන ගන්න අඳුන ගන්නේම විඳිනවා. අපේ සිත උච්චර. අපි විඳින විඳින දේවල් අඳුන ගන්නවා. අඳුන ගන්න අඳුන ගන්න දේවල් විඳිනවා. අඳුන ගන්න අඳුන ගන්න දේවල් වින්දනය කරනවා. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? හරියට වේදනා වින්දනයයි අඳුන ගන්න එකයි එකක් නිසා එකක් යැපෙනවා. අඳුන ගන්න නැත්තම් විඳින්නේ නැහැ. විඳින්න නැතිව අඳුන ගන්න උමනාවක් නැහැ නේ අපිට. අතෑරිලා යනවා. අපි විඳින්න නැති දේවල්, විඳනේ ගේන්න නැති දේවල් අපිට පින්වත්නි බලාගෙන ඉද්දී අතෑරිලා යනවා. හොඳට බලන්න ජීවිතේ. අපිට විඳනයක් ගෙනාපු නැති ඒවා අපි දැක්කත් අපිට අතෑරිලා යනවා. පාරේ කොච්චර දේවල් දැක්කද? ඒ ඔක්කොම මතකද? කොයිතරම් දේවල් අපි දකිනවද? අපිට මතකද ඒ ඔක්කොම? හැබැයි අපේ දරුවා අපිට මතකයි. බිරිඳ ස්වාමියා මතකයි. අම්මා තාත්තා මතකයි. ගෙවල් දොරවල් මතකයි. ලෝකෙම තියෙන ගෙවල් දොරවල් අපිට මතක නෑ. ලෝකෙම තියෙනව මතක නෑ. එහෙනම් ලෝකේ ධර්මතාවයේ ස්වභාවය මොකද්ද? යමක් විඳින්නේද එය අඳුනාගනි. යමක් අඳුනාගන්නේද එය විඳි. යමක් විඳනේ නොගිනේද අඳුනා ගැනීම පිළිබඳ විතර්කයාගේ සිත තුළ පැන නගින්නේ අතෑරිලා යනවා. එතකොට යං වේදේති තං සංජානාති. විඳිනකොට විඳින විඳින දේ අඳුන ගන්නවා. අඳුන ගන්නකොට විඳනය ගෙනාපු බාහිර තත්ත්වයක් අඳුනා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? සංජානාති තං විතක්කේති. යන්න ගැටලුව. අඳුන ගන්න විදියට සිත තුළ මොනවද හටගන්නේ? විතර්ක හට ගන්නවා. විතර්ක හට ගන්නවා. ඒකට කියන්නේ සංජානාති තං විතක්කේති කියලා. දැන් එයාගේ සිත තුළ විතර්ක හට ගන්නවා. ඒ විතර්ක හට ගන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ සිත තුළ විතර්ක හට ගන්නකොට විතර්ක කරනවා හිතින්. ඒ විතර්ක නැත්තං අපට එතනින් එහාට දෙයක් නැහැ. විතර්ක නැත්තං අපිට එතනින් එහාට දෙයක් නැහැ. එතකොට දැන් විතර්ක කියන ඒවා තමයි දුක කියන්නේ. විතර්කක්ති වැඩි වෙන්න දුක වැඩි. ඒක මේ සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ දුක වැඩි දරුව නිසා කියලා. දුක වැඩි කණ්ඩ නැති නිසා කියලා ලෝකයේ කෙනෙකුට හිතෙන්නේ. දුක වැඩි මේ වටේ ඉන්න ගෙවල් වල අයගේ ප්‍රශ්න නිසා කියලා හිතන්නේ. දුක වැඩි විතර්ක නිසා. විතර්ක යම් කෙනෙක්ගේ සිත තුළ වැඩි වෙනවද, ඒ විතර්ක වැඩි වෙන්න දුක වැඩි. එහෙනම් දුක කියන්නේ මොකටද පින්වත්නි? විතර්ක වලට. සිත තුළ විතර්ක ගොඩාක් පැන නගිනවනම් දුක ගොඩාක් වැඩි. විතර්ක අඩු නම් දුක අඩුයි. රහතන් වහන්සේ තුළ ඉබඳු විතර්ක හටගන්නේ. රහතන් වහන්සේට පේනවා දෘෂ්ටි මාත්‍රේ පමණයි. ඇහෙනවා ශ්‍රවණ මාත්‍රේ පමණයි. රස දැනෙනවා දැනීම් මාත්‍රේ පමණයි. තණ්හාවෙන් ආසේවණේ ලබන්නේ ඊ සිත. ඇයි තණ්හාවෙන් ආසේවණේ ලබන්නේ නැත්තේ? අර මේ පින්වත්නි, තණ්හාවෙන් ආසේවණේ ලබන්නේ නැත්තේ උන්වහන්සේ තුල විතර්ක නැහැ. පාපී අකුසල විතර්ක නැහැ. විතර්ක හිත ඇතුලේ හැසිරෙන එක වැඩි වෙන්න දුක වැඩි. විතර්ක කොච්චර වැඩි වෙනවද දුක එච්චරට වැඩි. එහෙනම් ලෝකේ දුක කියන්නේ තමා තුළ හටගන්න පැන නගින විතර්කවලට. ඒ නිසා භාවනාවෙන් කරන්නේ මොකද්ද? මොකද්ද භාවනාවෙන් කරන්නේ? විතර්ක අඩු කරනවා. සිත ඇතුලේ විතර්ක අඩු කරනවා. ඒකයි සමාධිය නැත්තම් ප්‍රඥාව නැහැ කියලා කියන්නේ. සමාධිය නොවැඩුවොත් ප්‍රඥාව වඩන්න බෑ කියන්නේ ඇයි? විතර්ක ගොඩාක් හිත ඇතුලේ හැසිරෙනකොට ඒ විතර්ක ටික ප්‍රඥාව වසාගෙන තිබෙන්නේ. විතර්ක වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? ඔය ප්‍රඥාව යට ගිහින් තියෙන්නේ. විතර්ක ටික තමයි ප්‍රඥාව වහගෙන ඉන්නේ. යම් කෙනෙක් තුල විතර්ක වැඩි නම් ඒ විතර්ක ටික අතරින් ප්‍රඥාවට එන්න බෑ. ඒ විතර්ක ටිකත් එක්ක ප්‍රඥාවට එන්න බෑ. එතකොට විතර්ක පැන නගින්නේ මොකක් නිසාද? අඳුන ගන්න විදියට. ඒ කියන්නේ සංජානාති තං විතක්කේති කියන්නේ සංජානනය කරගන්න විදියටයි විතර්ක. එක එකනා එක එක විදියට සංජානනය කරනවා. එයාට ඒ විදියට විතර්ක. හොඳට බලන්නකෝ. එයා ඒ දැන් මේ හිතන්න මේ ඉස්සරහා තියෙන බුලත් වට්ටිය ගොඩාක් වටිනා එකක් කියලා හිතන්නකෝ. දැන් ඔය පින්නතුන්ලා මේක මට දැහත් වට්ටියක් විදියට මේ බණ පටන් ගන්න කලින් පූජා කළා. ඔයාලා හිතන්නකෝ ඔගොල්ලෝ ගෙදරින් ගෙනාවේ කියලා. ගෙදරින් ගෙනාවේ නම් මේක මට පූජා කළාම මට ඉතින් විශේෂ අදහසක් එන්නේ නැහැ. මේක මගේ නෙමෙයිනේ. හැබැයි මං දැහත් වට්ටියක් කියලා අඳුනගෙනද නැද්ද? අඳුනගෙන තියෙන්නේ. හැබැයි ඒක අඳුන ගන්නකොට මම අඳුනගෙන නැහැ. ඒක මට අයිති කියලා. මම අඳුනගෙන හැබැයි මං අඳුනගෙන නැහැ. මට අයිති කියලා අඳුනගෙන නැහැ. එතකොට මේක ගෙනාපු කෙනා එයානි වටිනාකම දන්නේ. ඒ වටිනාකම දන ගොඩාක් වටිනා එකක් කියලා හිතමුකෝ. මේක රත්තරන් වලින්ම හදලා තියෙන්නේ කියලා හිතමුකෝ. දැන් රත්තරන් වගේ කොච්චර රත්තරන් නොවන ඒවා තියනවද? එතකොට දැන් මේක පූජා කළාට පස්සේ දැහැත් වට්ටියක් කියලා මම දන්නවා. මම ඒක අඳුනගෙන තියනවා. එයි දැන් මේක මටනේ පූජා කරේ. නමුත් ඒක මං ඒක දැහැත් වට්ටියක් කියලා අඳුනගත්තට ඒක මගේ දැහැත් වට්ටිය කියලා මං අඳුනගෙන නැහැ. අන්න ඒකයි රහතන් වහන්සේත් අඳුන ගන්නවා. ඒ රහතන් වහන්සේලා අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තුල ව්‍යාකූල නැහැ. දැහැත් වට්ටියක් කියලා අඳුන ගන්නවා. හැබැයි මම මගේ දැහැත් වට්ටිය කියලා දැන් අඳුන ගත්තේ නැහැ. හැබැයි මෙතන ඉන්න ගෙනාපු කෙනාට හිතමුකෝ මේක රත්තරන් කියලා. එතකොට යා අඳුන ගන්නෙ මේක රත්තරන් වල දැහැත් වට්ටියක් ඉවර වෙනකොට අමතක කරලා නම් යන්න හොඳ නැහැ කියලා. එයාට ඒක රත්තරන් දැහැත් වට්ටියක් කියලා විතරන්නේ මේක රත්තරන් කියලාත් අඳුනගෙන ඒ රත්තරන් කියලා අඳුනගත්ත දැහැත් වට්ටිය යාගේ කියලාත් අඳුනගෙන ඒක ඇතුලේ තවදුරටත් එයා විචාර විමසනවා. බැරි වෙලා හරි මේක අමතක කරලා නම් යන්න හොඳ නැහැ. කොහොම හරි බණ ඉවර වෙච්ච ගමන් ඊළඟ බණ පටන් ගන්න කලින්ම මේක ඉක්මනට ගන්න ඕන. මේක බෑග් එකේ දා ගන්න ඕන. අමතක කරලා නොයා යුතුයි කියලා යා මෙතන ඉන්න අයත් දන්නවා අහවලාගේ දැහැත් වට්ටිය කියලා. ඒගොල්ලෝ රත්තරන් කියලා දන්නේ නැත්තම් ඒගොල්ලන්ට ඒක ගැන එච්චර වටිනාකම් යන්නේ නැහැ. වටිනාකම් යන්නේ නැහැ. එයාගේ දැහැත් වට්ටිය කියලා දන්නව ඉතුරු අය. නමුත් එයා රත්තරන් කියලා දන්නේ නැති නිසා එයාට වටිනාකම යන්නේ නැහැ. දැන් මට මේක පූජා කළාම දැහැත් වට්ටියක් කියලා මම දන්නවා. හැබැයි මගේ දැහැත් වට්ටිය නොවන නිසා මේක මට තිබ්බත් එකයි නැතත් එකයි ඔයාලා අරන් මම ඔයගොල්ලන්ට කෝල් කරලා අහනවා. අද මේ පින්නොත් නී දැහැත් වට්ටිය අරන් ගියා නේද කියලා මං අහන්නේ. ඇයි? ඒක මට අදාළ නැහැ. මොකද මේක මගේ දැහැත් වට්ටියක් නෙමෙයි. මට පූජාවට මේක මේ දැහැත් වට්ටියක් පූජා කරන සම්ප්‍රදායට පූජා කළා මිසක් මේක අරංගියත් එකයි නැතත් එකයි. ඇයි මට වටිනාකමක් වැටහෙන්නේත් නැහැ. ඒක මගෙත් නෙමෙයි. හැබැයි ඔයාලට ඔයාලගේ බවත් වැටහෙනවා, වටිනාකමත් වැටහෙනවා. ඒ නිසා මේක ගෙදර ගෙනියන්න ඔයාලගේ මනසේ බණ අහද්දි පවා සැලැස්මක් ඔළුවට එන්නේ. අන්න බලන්න පින්වත්නි, අඳුන ගන්න විදියට ඒ කෙනා තුල විතර්ක හට ගන්න. ඒකට අපි කියන්නේ සංජානාතීතං විතක්කේති. සංජානනී කරගන්න විදිහට එකම වස්තුව සංජානනී කරගන්නේ. අපි ඔක්කොම දැහැත් වට්ටියේ තමයි දර්ශනේ උනේ. හැබැයි අපි අඳුනගත් එකම විදිහට නෙමෙයි. ඒ නිසා අපි අහිත්වල එක එක විදිහේ විතර්ක හට ගන්න. එක එක විදිහට විතර්ක තමයි හටගත්තේ. එකම වස්තු අපි අඳුනගත්තේ එක එක විදියටනේ. එහෙනම් සංජානනී කරන විදිය අනුවයි විතර්ක තීරණය වෙන්නේ. දැන් මෙන්න මේක තමයි ධර්මය. දැහැත් වට්ටියක් තියෙන නිසා විතර්ක හටගත්තා නෙමෙයි. මේ දැහැත් වට්ටියක් තියෙන නිසාම අපි තුල පින්වත්නි විතර්ක හට ගන්නවා නම් තියෙන කමටම ලෝකේ යථාර්ථයේ ඇතුළෙම නම් විතර්ක හටගන්නේ. සාස්වත අර්ථයේම ඇතුලේ නම් විතර්ක හටගන්නේ. පින්වත්නි මේ ලෝකයක් තියෙන නිසාම නම් විතර්ක හටගන්නේ. ලෝකේ තියෙන දේ අනුව අපි ඔක්කොගේම එකම මට්ටමේ විතර්ක හටගන්න ඕන. එහෙනම් ලෝකේ තියෙනකම එකක්, ලෝකේ අඳුනගන්නකම තව එකක්. ඒ අඳුනගන්නකම කොයි ආකාරයෙන්ද? ඒ ආකාරයෙන් ඒ අනුව තමන්ගේ සිත තුළ නොයෙක් ආකාරයේ විතර්ක පැන නගිනවා. ඒ විතර්ක පැන නගිනකොට විතර්කය නිසා අපට මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? විතර්කය නිසා උන් හරි ලස්සන දෙයක් ඒක ඇත්තටම. විතක්කේති තං පපංචේති. විතර්කවලට අනුවයි ප්‍රපංච. ප්‍රපංච කියන්නේ මොකද්ද? තණ්හාව, මානය, දිට්ඨිය. තණ්හාව, මානය, දිට්ඨිය කියන තුනට තමයි අපි කියන්නේ ප්‍රපංච කියලා. ඒ තණ්හාමාන දිට්ටි හටගන්නේ ඕගොල්ලෝ විතර්ක කරන විද්‍යානුව. විතර්ක කරන්නේ අඳුන ගන්න අඳුන විද්‍යානුව. අඳුන ගන්න විද්‍යානුව තමයි විතර්ක හටගන්නේ. විතර්ක කරන විදියට අනුව තමයි තණ්හාවද මානේද දිට්ටියද තමා තුල හටගන්නේ. ඒතර එහෙනම් මතක තියාගන්න මෙතන ප්‍රශ්නේ තියෙන්නේ විතර්ක පැන නගින එක. විතර්ක ගොඩාක් හිතේ හැසිරෙනකොට දුක වැඩි. දුක අඩුවෙන්ට නම් විතර්ක අඩුවෙන් හැසිරෙන්න ඕන හිතේ. ඒ කාලේ මිනිසුන්ගේ හිතේ ගොඩාක් විතර්ක තිබ්බේ නැහැ. ඒ නිසානේ ඒ කාලේ මිනිසුන්ට ලොකු බලාපොරොත්තු තිබ්බේ නැත්තේ. ගොඩාක් විතර්ක නැහැ. ඒ නිසා ඒ කාලේ අනුරාධපුර යුගයේ සමහර මිනිස්සු පන්දම් පත්තු කරගෙන කරත්තවල නැගලා එක්කෝ පයින්ම දවස් ගානක් මේ ශ්‍රී මහ බෝධිය වන්දනා කරන්න ගිහින් ඔතන මිදලා බණ අහලා ඔය තියෙන දෙයක් කාලා ඒ මිනිස්සු එමීට ගම්බින් බලා ආවා. අද පුළුවන් දෙයක? අද බෑ. අද සැලසුම් කරලා යන්නේ වෙලාවට එන්නේ. එහෙනම් ලෝකේ දියුණුව දියුණුව කියලා හිතන්නේ මොකද්ද? විතර්ක බහුලත්වය. විතර්කවල හැසිරෙන එකේ බාහුල්‍යයක් නැත්තම් බහුලත්වයක් නැත්තම් මේ බඳු ලෝකයේ දියුණුවක් නැහැ. එහෙනම් මතක තියාගන්න ලෝකයේ දියුණුව කියන්නේ විතර්ක නිසා මතුවෙච්ච එකක්. ලෝකයේ දියුණුව කියන්නේ විතර්කවල පින්වත්නි තත්වයක්. විතර්ක වැඩි වෙන්න දුක වැඩි. ඒ දුක අඩු කරගන්න කියලා හිතාගෙන ලෝකේ දියුණු බාහිර ලෝකේ දියුණු කරනවා. එක එක උපකරණ දියුණු කරනවා. එන්නත් දියුණු කරනවා. බෙහෙත් ඒත් දියුණු කරනවා. ඒත් අපිට වෙච්ච ලොකු සාධාරණයක් නෑ. අපිට වෙච්ච ලොකු යහපතක් නෑ. එහෙනම් ඔයාලා මේ වචනේ තදින් ඔළුවට අරන් යන්න ඕන හද බණ ඉවර වෙලා යද්දී. මොකද්ද? ලෝකයේ විතර්ක කියන්නේ දුකට. බාහිර தත්ත්වය කියන්නේ දුක නෙමෙයි. ඒකනේ අපි මේක අඳුනගන්න විදියට විතර්ක හට ගන්න නිසානේ ඔයාලට මේ දැහත් වට්ටිය ගෙනියන්න ඕන කියන අදහස මේ ගෙනාපු අයට එන්නේ. අපිට දැහත් වට්ටියක් කියන තැනම අපි නවතින්නේ ඇයි? ඒකට අනුව අපිට වටිනාකම් වැටහෙන්නෙත් නැහැ. ඒ අනුව විතර්ක කරන්නෙත් නැහැ. හැබැයි අපි ලෝකේ අඳුනගෙන නැද්ද? අඳුනගෙන තියනවා. හැබැයි ඒ අඳුනා ගැනීම කියන්නේ කෙලෙස් උත්පාදනය කරන එකක් නෙමෙයි. එනම් මේ අපිට තියෙන ගැටලුව තමයි විතර්ක වැඩියෙන් අපේ හිතේ හැසිරෙනවා. ඒ විතර්ක හිතේ හැසිරෙන එක වැඩි වෙනකොට දුක වැඩි. ඒ නිසා ඒ විතර්ක වැඩි වෙන්න අපේ ප්‍රඥාව වැහිලා පවතිනවා. මොකද්ද වැහිලා පවතින්නේ? ප්‍රඥාව වැසී පවතිනවා. ප්‍රඥාව ඇහිලයි තියෙන්නේ. ප්‍රඥාව යම් කෙනෙක් අවදි කරගන්නවා නම් ප්‍රඥාව අවදි කරගන්න කෙනා මොකද්ද කරන්න ඕන? විතර්ක ටික කලමනාකරණය කරන්න ඕන. විතර්ක මත අපේ හිත හැසිරෙන වේගය අඩු කරගන්න ඕන. අන්න ඒක අඩු කරගන්න ඕන නිසා තමයි බුද්ධ ශාසනය සම්මා සමාධිය කියලා එකක් වදාලේ. සම්මා සමාධිය වැඩුවම නිවන් දකින්නවද කවුරු හරි කෙනෙක්? කවුරුත් නිවනටපත් වෙන්නේ නැහැ. සමාධි කුසලතාවේ මත යෙදුනා කියලා කවුරු හරි නිවනටපත් වෙනවද? නිවනටපත් වෙන්නේ නැහැ. හැබැයි සමාධි කුසලතාවේ විසින් විතර්ක අඩු කරනවා හිතේ හැසිරෙන එක. විතර්ක හිතේ හැසිරෙන එක අඩු කරනවා. විතරක හිතේ හැසිරෙන එක අඩු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? පින්වත්නි විතර්ක හිතේ හැසිරෙන එක ගොඩාක් අඩු වුණාට පස්සේ ප්‍රඥාව මතුවෙන්න ගන්නවා. ඒ විතර්ක විසින් ප්‍රඥාව වැහිලා තියෙනෝනේ. ඒ ප්‍රඥාව මතුවෙනකොට විතර්ක අඩු සිතකින් ප්‍රඥාව මතුවෙච්ච අවකාශයක් තුලින් විතර්ක අඩු සිතකින් ප්‍රඥාව මතුණු අවකාශයක් තුලින් අපි කුමක්ද කරන්නේ? ප්‍රඥාව අඩු වෙච්ච අවකාශයක් තුලින් අපි කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. විතර්කම ඇති වෙන ආකාරයත් නැති වෙන ආකාරයත් විමසනවා. සමාධිය වඩලා විතර්ක අඩු කරලානේ තියෙන්නේ. එතන විතර්ක ගොඩාක් අඩුයි හිතේ. ඒ අතරත් හටගන්න විතර්ක කාමයන්ට බර විතර්ක නෙමෙයි. භාවනා කරද්දී කෙනෙක්ගේ හිතේ කාම විතර්ක පැන නගින්නේ නෑනේ. ව්‍යාපාද විතර්ක පැන නගිනවද? අකුසල විතර්ක පැන නගිනවද? පැන නගින්නේ නෑ. එහෙනම් භාව සමාධියෙන් වැඩ දෙකක් කළා. මොකද්ද සමාධියෙන් කරපු වැඩ දෙක? එකක් තමයි අපේ හිත තුල විතර්ක අඩු කළා. එයි සමාධිය වඩනකොට අපි ඇස් අරගෙන සමාධිය වඩන්නේ. ඇස් පියා ගන්න. එතකොට ඇහැ හරහා විතර්ක අඩුයි. රූප අඳුන ගන්න අනුව විතර්ක හට ගන්නෑ නේ. ඇයි රූප පේන්නේ නැහැ නේ? ශබ්ද ඇහෙන පැත්තටත් අපේ අවධානය යන්නේ. ඒ නිසා ශබ්ද අඳුන ගන්න සංජානනාතිතං විතක්කේති කියන එක දැන් නැහැ. කෑම කන ගමන් භාවනා කරන්නේ නැහැ නේ කවුරුත්. කකා භාවනා කරනවද නැහැ නේ. ඒ නිසා රස වැටෙන්නේ, රස අඳුන ගන්න, අඳුන ගන්න එක අනුව සංජානනාතිතං විතක්කේති යනු විතර්ක හට ගන්නෙත් නැහැ. කාය සම්පස්සේ ඔස්සේ ආස්වාදයේ හොය හොය දුවන්නෙත් නැහැ නේ. කාය සම්පස්සේ නිසා ආස්වාදයේ හොය හොය දුවන්නේ නැති මට්ටමක යාගේ සිත පවතින නිසා ඒ අනුව විතර්ක හටගන්නේ නැහැ. භාවනා කරනකොට නොයෙක් නොයෙක් අරමුණු පස්සේ දුවනවද හිත? එහෙම දුවනවා. නමුත් අපි භාවනාවෙන් කරන්නේ භාවනා රම්මණය මතම සිත පවත්වා ගන්නටයි අපි උත්සාහ කරන්නේ. එතකොට භාවනා රම්මණය මතම යම් කෙනෙක් සිත පවත්වා ගන්න උත්සාහ කරනකොට භාවනාරම්මණේ මතම හිත තියෙනකොට වෙනත් වෙනත් ආරම්මණ මත හිත පිහිටන්නේ නැහැ. ඉතින් පිහිටුවත් අපි ආයෙත් භාවනාරම්මණේට හිත අරන් එනවා. එතකොට ගොඩාක් විතර්ක අඩුයි දැන්. එහෙනම් සමාධිය කළා විතර්ක අපේ අඩු කළා හිතේ. සමාධිය අර්ථේ ඔන්න ඕක. මොකද්ද? විතර්ක හිතේ අඩු කළා. දැන් කෙනෙක් අහන්න පුළුවන් සමාධිය කුමක් පිණිසද? කෙනෙක් අහන්න පුළුවන්. ඇයි සමාධිය විතර්ක අඩු කිරීම පිණිස? එතකොට අසමාහිත සිතක ස්වභාවය මොකද්ද? විතර්ක බහුලත්වය. විතර්ක හරි බහුලයි අසමාහිත සිතක් තිබ්බාම. එතකොට එහෙනම් සමාධියේ අර්ථය මොකද්ද? විතර්ක අඩු කිරීම. අනිත් එක සමාධියේ අර්ථය තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, අකුසල විතර්කයන්ගෙන් සිත මුදවා ගන්න එක. භාවනාරම්මණේ මත කාම විතර්කවලට අවකාශයක් නැත. ව්‍යාපාද විතර්කවලට, අකුසල විතර්කවලට අවකාශයක් නැහැ. එහෙනම් සමාධිය කියන්නේ ඔන්න ඔය අර්ථ දෙකට. විතර්ක අඩු කරනවා, අකුසල විතර්ක දුරු කරනවා. එතකොට අන්න එතකොට මේ කාරණා දෙක නැති තැනක පින්වත්නි ප්‍රඥාවට ඉඩවෙන් වෙනවා සිතේ. එතකොට අර විතර්ක අඩු වෙන්න ප්‍රඥාව මතු වෙන්න ගන්නවා. විතර්ක විසින් ප්‍රඥාව අගගෙන යට කරගෙන ඉන්නේ. ප්‍රඥාව යට කරගෙන ඉන්නේ. එතකොට විතර්ක ටික අයින් වෙලා හිත තුල ප්‍රඥාව නිකම්ම මතු වෙනවා. ඒ ප්‍රඥාව මතු වෙනකොට ඒ ප්‍රඥාව මතු වෙච්ච තැන එයා පළවෙනියෙන් විතර්ක ටික කියන්නේ මොකද්ද? එයා ප්‍රඥාවෙන් විමසා බලන්න ගන්නවා. ප්‍රඥාවෙන් විමසා බලනකොට යාට තේරෙනවා විතර්ක කියන්නේ දුක කියලා. අන්න ප්‍රඥාවෙන් තේරුම් ගන්න. ඔයාලා බනහලා දැනගත් එක දැන් ප්‍රඥාවෙන් දැනගන්නවා විතර්ක ටික දුක බව. එතකොට විතර්ක ටික දුක නම් දුකේ සමුදය මොකද්ද? විතර්ක ටික දුක නම් දුකේ සමුදය මොකද්ද? විතර්ක ටික දුක නම් දුකේ සමුදේ තමයි පින්වත්නි අඳුන ගන්න එක. ඇයි අඳුන ගන්න විදියට නිවිතර්ක හට ගන්නවා කිව්වේ? දැන් අපි මේ මදුපිණ්ඩික සූත්‍රේ පාඨයෙන් කියවනි සංජානාති තං විතක්කේති කියලා. අඳුනගන්නේ කොයි විදියටද? ඒ විදියට විතර්ක. අඳුනගන්න විදියටයි විතර්ක. එකම මිනිස්සෙක් දකින්නෝ. පස් හය දිනක ඒ මිනිස්සයා දකින්නකොට. එතකොට රහතන් වහන්සේ නමකට ස්ත්‍රී පුරුෂ භාවයවත් ඕනෑවට වඩා ප්‍රකට වෙන්නේ. මිනිස්සෙක් එච්චරයි. එතකොට මෙයා පුරුෂයෙක් කියලා අඳුනගත්තාම ඒ අඳුනගන්න විදියට යාට එයා තුල නොඑක ආකාරي විතර්ක හට ගන්නවා. ඒ පුරුෂයා තාත්තා කියලා කෙනෙක් අඳුනගත්තොත් ඒ දරුවට අනේ මගේ තාත්තා කියලා පීතෘ සෙනෙහසක් උපදිනවා. පීතෘ සෙනෙහස ඇති කරගෙන විතර්ක හට ගන්නවා. ආ මේ අපේ ස්වාමියා මගේ ස්වාමියා ඔය කියලා දැනගත්ත ගමන් එයාට පීතෘ සෙනෙහසක් නෙමෙයි උපදින්නේ. ස්වාමියා සම්බන්ධ විතර්ක යා තුල හට ගන්නේ. අපි නන්නා දුන්නන පුරුෂයෙක් නම් ආ මිනිස්සෙක් කියලා අතෑරලා දානවා. ඒක අපේ ඔළුවේ රැඳෙන්නේ. අඳුනගන්න විදියට විතර්ක හට ගන්න. එහෙනම් විතර්කයන්ගේ සමුදේ මොකද්ද? අඳුනගන්න එක සංඥාව. සංඥාව කියන එක හිතේ තියෙන එකක්ද? සංඥාව කියන එක හිතේ පවතින එකක්ද? නෑ, සංඥාව කියන එක හිතේ ඇති වෙලා නැති වෙලා යන එකක්. සංඥාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යනවා. දැන් හොඳට බලන්නකෝ, ස්වාමියා කියන සංඥාව පැය 24ෙම තියනවද හිතේ? නෑ. එක්කෝ යාව දකින්න ඕන. එක්කෝ යාගේ කටහඬ ඇහෙන්න ඕන. එක්කෝ යා ගැන මොකක් හරි යා ගැන හිතන්න හරි ඕන. නැත්තම් යාගේ ස්පර්ශය හරි දැනෙන්න ඕන. යා ඇවිදින හඬක් හරි ඇහෙන්න ඕන. එතකොට තමයි එයා සම්බන්ධ සංජානන ඇතුළේ විතර්ක හටගන්නේ. එතකොට එහෙනම් මේ විතර්ක ඒ අඳුනගන්න විදියට අනු විතර්ක හටගත්තද, මේ අඳුනගන්න මට්ටම කියන්නේ සිතේ ආවේනික තත්ත්වයක්. අඳුනගෙන ඉන්න පුළුවන්ද හිතට? බෑ. ඇයි? මේ සිත තුල නොඑක් දේවල් අඳුනගන්න වෙනවා. මේ වෙලාවට දැන් මේ වෙලාවට ඔගොල්ලෝ ධර්ම සංඥා අඳුනගන්න මේ වෙලාවට. මේ දැන් බලන්න ඔයාලගේ පින්නතුන්ගේ හිතට ගලන්නේ කාම සංඥාද? දැන් ධම්ම සංඥා. ඇයි? ධර්මය ඇහෙනවා, දේශකයව පේනවා, ධර්මශාලාවේ මේ කය තියෙන්නේ කියලා කාය සම්පස්සේ ඇසුරු කරගෙන වැටහෙනවා, ගෙදර නෙමෙයි කියලා දැනෙනවා. ඒ නිසා ඒ අනුව තමයි ඔය පින්නතුන්ලා අලුත් අලුත් සංජානන අලුත් අලුත් ධර්ම විතර්ක ඔයාලගේ හිතේ පැන නගිනවා. අඳුනගන්න විදියට අනුව විතර්ක පැන නගිනවා. හැබැයි ඔයාලට මේ අඳුනා ගැනීම කියන එක, එහෙමත් නැත්නම් සංඥාව කියන එක ආවේනික තත්ත්වෙ ඒ අවකාශයට අයිති. ඔයාලට මේ ධර්මයේම අඳුනාගෙන හැම වෙලාවකම දැන් ගෙදර යනකොට වාහනේ හරි බස් එකේ හරි යනකොට ඔයාලට ධර්මයේ අඳුනගෙන යන්න පුළුවන්ද? බෑ. ඒ වෙලාවේ පාර පේනවා, මිනිස්සු පේනවා, වාහන පේනවා, කඩපිල් පේනවා, ඒ වට අනුව ඒ ශබ්ද, ඒ රූප ආදී එක එක දේවල් අඳුනා ගන්නවා. අඳුන ගන්නකොට මේ ධර්ම සංඥා ඒ සිතේ නෑ. ඇයි? සංඥා දෙක තුනක් මේ හිතේ එක වෙලාවේ හැසිරෙන්නේ නෑ පින්වත්නි. එකම වෙලාවක එකම සංඥාවක් හිතට දරන්න පුළුවන්. කොච්චර පටුයිද හිතේ සීමාව? සංඥා පහක් හයක් දහයක් පහලොවක් විස්සක් දරන්න බෑ මේ හිතට. එක වෙලාවක එක සංඥාවක් දරන්න පුළුවන්. එක වෙලාවක එක සංඥාවක් නම් දරන්න පුළුවන්. ඒ සංඥා, එතකොට ඒ සංඥාව නිරුද්ධ වුණාම තමයි අලුත් ආය සංඥා එන්නේ හිතට. රූප සංඥා තියෙන වෙලාවට තවත් රූප සංඥා එන්නේ. ඒ රූප සංඥාව නිරුද්ධ වුණාම තමයි අලුත් රූප සංඥා එන්නේ. ඒ රූප සංඥාව තියද්දි ශබ්ද සංඥා එන්නේ. ඒ රූප සංඥාව නිරුද්ධ වීමෙන් තමයි ශබ්ද සංඥාව එන්නේ. එතකොට මේ සංඥාව කියන එක සිතේ ආවේනික තත්ත්වයක් නෙමෙයි, සිත තුළ ඇති වෙලා නැති වෙලා යන තත්ත්වයක්. හඳුනගන්න මට්ටම කියන එක සිතේ ආවේනික தত্ত্বය නෙමෙයි. ඒක සිත තුළ ඇති වෙලා නැති වෙලා යන එකක්. එතකොට මේ හඳුනගන්නකම සිතේ ඇති වෙලා නැති වෙලා යන එක දකින්න පුළුවන් මොකෙන්ද? ප්‍රඥාවෙන්. අර විතර්ක විසින් හිත වසාගෙන ඉන්නකම් මේ ප්‍රඥාවට අවකාශය නැති නිසා ස්ථිරසාර ලෝකයක් ඔයාලගේ හිත පිළිගන්නවා. ඒ නිසා සමාධිය වඩනකොට මොකද වෙන්නේ? විතර්ක මැඩපවතිනවා. ගොඩාක් විතර්ක අඩු වෙනවා. කුසල විතර්ක කීපයක් විතරක් හිත තුල පැන නගිනවා. එතකොට භාවනාවෙන් සැහැල්ලුවක් පවා උපදිනවා. ඒ විතර්ක අඩුයිනේ. විතර්ක වැඩි කියන්නේ දුකනේ. විතර්ක අඩුයි කියන්නේ විතර්ක අඩු වෙන සැපයි. විතර්ක වැඩි වෙන්න දුකයි. ඒ වෙලාවෙම සමාධියෙන් සැපයක් උපදිනවා. එතකොට ප්‍රඥාවට සිත අවකාශය යොමු වෙනවා. ඒ ප්‍රඥාවෙන් යා මොනවද අලුතෙන් බලනවද මොනවද? නෑ, ප්‍රඥාවෙන් අලුතෙන් මොකුත් බලන්නේ නෑ. ප්‍රඥාවෙන් විතර්ක දෙසමයි බලන්නේ. ප්‍රඥාවෙන් මොනවද ඉහත බලන්නේ? විතර්ක ටික ඇති වෙනවා නැති වෙනවා. ඒ විතර්ක ටික දුක කියලා දකිනවා. විතර්ක ඇති වෙන්නේ මොකක් නිසාද? සංජානනයේ නිසා. සංජානනයේ දුකේ සමුදේ විදියට බලනවා. ඒ සංඥාව ඇති වෙලා නැති වෙලා යන නිසා සිත තුල විතර්කද ඇති වෙලා නැති වෙලා යනවා කියලා බලනවා. ඔන්න ප්‍රඥාව. ඔන්න ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් ඒ ශ්‍රාවකය පුරවනවා විදර්ශනා ඥානෙ. ඔන්න දැන් විදර්ශනා ඥානෙ කෑල්ලට එනවා. මොකද්ද? ඒ විතර්ක ඇති වෙනවා නැති වෙනවා නම් විතර්ක ඇති වෙන්නේ නැති වෙන්නේ සංඥාව නිසා නම් සංඥාවද ඇති වෙලා නැති වෙලා යනවා නම් සංඥාව ඇති වෙන නැති වෙන විදියට අනු විතර්කත් ඇති වෙලා නැති වෙලා යනවනේ. දැන් විදර්ශනා ප්‍රඥාවෙන් බලනවා. විදර්ශනා ඥානෙ සංඥාවත් ඇති වෙනවා නැති වෙනවා විතර්කයත් ඇති වෙනවා නැති වෙනවා නම් ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා නම් ඒවා ඉතිරි නැතුවත් නිරුද්ධ වෙලා යනවා නම් විතර්කය කියන්නේ නිරෝධ ධර්මයක්. සංඥාව කියන්නේ නිරෝධ ධර්ම. අනේ නිරෝධය කියලා එකක් දැන් පේනවා හිතට. දැන් පදිංචි වෙන්න හිතෙන්නේ නැහැ. නිරෝධයයි දැන් දැర్శණී වෙන්නේ. නිරුද්ධ වී යනවා, නිබිලා යනවා, සංසිඳිලා යනවා කියලා යාට පේන්න පටන් ගන්නවා. හොඳයි, ලෝකේ සංසිඳී යනවා නම් කෝ පදිංචි වෙන්න තැනක්? කෝ ස්ථීරෝ පිහිටා ඉන්න ලෝකයක්? කෝ රැඳිලා ඉන්න අවකාශයක් පින්වත්නි? දැන් එයාට රැඳෙන්න පිහිටා සිටින්න එකතු වෙලා වාසය කරන්න සංයෝග වී සිටින්න ලෝකයා තුල නිරායාසයෙන් අතුරුදහන් වෙනවා. එතකොට ඒ නිරායාසයෙන් අතුරුදහන් වෙනකොට ඒ ශ්‍රාවකයා පින්වත්නි සත්‍ය අවබෝධයේ පැත්තට දැන් එයා හැරිලා ඉන්නේ. අමා නිවන පැත්තට එයා ගමන් කරමින් ඉන්නේ. නිරෝධ ධර්මයක්. ඒක තමයි ලෝකේ ශාන්ත ප්‍රණීත දේ. ඒතං සම්තං ඒතං පනීතං. ශාන්තයි ප්‍රණීතයි නිරෝධය. අන්නේ නිරෝධය කියන එකයි ති ඥානෙට. ඒ ඥානෙ පිණිස ප්‍රඥාව මතු කරගන්න ඕන. ප්‍රඥාව මතු කරගන්න නම් විතර්ක අඩු කරන්න ඕන. කුසල විතර්ක උපද්දවන්න ඕන. ඒක සමාධි කෘත්‍ය. ඒ විදියට බලනකොට ප්‍රපංච සංකා සමුදා චරಂತಿ. ප්‍රපංච සංකායා තුල හැසිරෙන්නේ සමුදා චරಂತಿ. චරಂತಿ හැසිරෙන්නේ දැන්. ප්‍රපංච හැසිරෙන්නේ නැත්තම් එයා තුල හැසිරෙන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා අමා නිවනයි. එයා නිවන පිණිස වැඩ කරන ශ්‍රාවකෙක්. නිවන පැත්තට හැරුණු ශ්‍රාවකෙක්. එබඳු නිවන පිණිස හැසිරෙන හැරෙන ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්මානුශාසනාව ඒ පින්තුන්ලාට නිවන් පිණිස වේවා. දේශනාවේ දායකත්වය පේරාදෙණිය පොඩිමැණිකේ උපාසිකා මාතාව සහ අනිකුත් පවුලේ පින්වත් පිරිස දායකත්වයේගෙන කටයුතු කරනවා. පොඩිමැණිකේ මහත්මිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් අමා නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් කොට්ටාවේ වෙසෙන වයලට් මහත්මියට, ප්‍රියන්ති මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්ට, පානදුරේ නාලනී මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම, බොරලන්ද ප්‍රදේශයේ පදිංචි අනුලාවති මහත්මිය ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. ඒ සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවැගේම පොඩිමැණිකේ මහත්මිය ඇතුළු පිනතුන්ගේ පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එමගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටද ඉතා මෛත්‍රී සහගතව ආශිර්වාද කොට තිබෙනවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. අතීත වර්තමාන අනාගතයේ තුන් කාලෙම තමන්ට උපකාර කර සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටද අමා නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. සියලු දෙවියන්ටද මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝද සම්මාදිට්ඨික වෙත්වා, ත්‍රි හේතුක කුසල් බලවත් කරගනිත්වා. සියලු දෙවියන්ටත් මේ උතුම් කුසලානි සංසයන් නිවන් පිණිස වේවා. එවගේ මේ දායකත්වයේ දරූ පින්තුන් නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, ධර්ම ශ්‍රවණී කරපු පින්තුන් නමින් මිය ගියා වූ ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. මිය ගිය සියලුම ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම කුසල් උපනිශ්‍රය වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు దేశనం. ఆకాశట్టాచ బుమ్మట్టా దేవానాగా మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఒబ హెమ దినాటమ తెరువన్ సరణై.
රාගක්ඛයෝ නිබ්බානං.
යතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පේරාතිනියේ පොඩිමණිකේ මහත්මිය ඇතුළු පවුලේ සමදෙනා විසින්. සුජීවත්ව විසෙන ඥාති හිතමිතුරු පිරිසවන මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන මහා පුණ්‍ය ශක්තියෙන් කොට්ටාවේ වයලට් මහත්මිය සහ පියන්ති මහත්මිය ඇතුළු පවුලේ සමටත්, පානදුරේ නාලනී මහත්මිය ඇතුළු පවුලේ සමටත්, බොරලන්දේ අනුලාවති මහත්මිය ඇතුළු පවුලේ සමටත් මේ ධර්ම දහනමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති ගම්භීර වූ ඒ ශ්‍රී සද්ධර්මය දායකත්වයේ දරූ අය වෙත දේශනා කර මැනවින් පැහැදිලි කර දෙන්නා වූ පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේටත් අතීත වර්තමාන අනාගත තුන් කාලයේම දායකත්වයේ දරු අයහට පිහිටවන්නා වූ සීලම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් පතන්නා වූ බෝධයකින් නිර්වාණාව බෝධය සාක්ෂාත් වීම සඳහා මෙම ධර්ම දාන වේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරු අයගේ ආරක්ෂාව සලසන්නා වූ සීලම දෙවිදේවතාවුන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සක් දෙවිඳු ඇතුළු සීලම දෙවිදේවතාවුන් වහන්සේලාටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු මීළඟ බුද්ධ ශාසනය පහළ වීමට නිමිත සීලම දෙවිදේවතාවුන් වහන්සේලාටත් මේ ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවණය කරන්නා වූ සීලම දෙවිදේවතාවන් වහන්සේලාටත් සීලම සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාටත් සතර මහා බ්‍රහ්මයින් ඇතුළු සීලම සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මයින්ටත් මේ ධර්ම දාන මේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලොව සපත් ඥාති පිරිසවන මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් දායකත්වයේ දරු අය නමින් පරලොව සපත් සීලම දෙනාටත් පින් බලාපොරොත්තු වන්නා වූ සීලම දෙනාටත් මේ ධර්ම දාන මේ කුසල් අනුමෝදන් වේවා. සියලු දෙනාට නිවන් දක්නා ඥාති දක්වා ෂණ සම්පත්තිය සැලසේවා. අවිද්‍යාව සහ ආශ්‍රව ධර්ම සිඳලීමටත් වඩමින් යන්නා වූ නිවන් මාර්ගය ඉක්මන් වීමටත් සෑම දිනාටම මේ ධර්ම දාන මේ කුසල් හේතු වේවා. සිත් සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.